අපි මේ නින්දදී දකින හීනවලට අපේ විඥානයේ බලපෑමක් තියෙනවද?
ඔව්, විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෝ විඥාණය මුල් බැහැ ගත්තාම යම් යම් ගති තමන් තුළ මුල් බැහැ ගත්තාම ඒවා හීන හැටියට මතුවෙනවා.
බුද්ධ ස්වාමීන් වහන්සේ, අපි මේ විඥාණය කියන්නේ හිතන සිතුවිලි වෙනස් කරගෙන අපිට අපේ හීනත් වෙනස් කරගන්න.
විඥාණ හිත වෙනස් කරගන්න මේ පිරිසිදු කරගන්න ඕන. පිරිසිදු කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතු. වෙන මොන ක්‍රමයකින්වත් පින්කම් කළාට පිරිසිදු වෙන්නේ නැහැ පින උපාදානය කර. ධ්‍යාන ලැබුවට පිරිසිදු වෙන්නේ නැහැ ධ්‍යානේ උපාදානය කරගත්තොත්. උපාදානේ තනිකරම උපාදානේ මිදී නිදහස් වෙන්න පුළුවන් සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වර්තමාන මොහොතේ පච්චුප්පන්නංච යෝ ධම්මෝ තත්ත තත්ත්ව විපස්සති කළු.
ස්වාමීන් වහන්සේ, එතකොට මේ අපි දැඩි නින්දෙදි ඉන්න විට අපේ විඥානේ ක්‍රියා කරනවද?
නෑ. දැඩි නින්දෙදි ඇහැ කන නාසය දිවකය මන හයම නිද්‍රාගත වෙලා. දැඩි නින්දෙදි හීනයක් පේන්න බෑ. පෙවුනොත් ඒක දැඩි නින්ද නෙමෙයි අඩ නින්ද. හීනයක් පේනවනම් ඒක අඩ නින්දෙදි මිසක් දැඩි නින්දෙදි හීනයක් පේන්න බෑ, පේන්නේ නෑ. හිතේ පිරිසිදු බව නැති වෙන්නෙත් නෑ, අඩු වෙන්නෙත් නෑ. කිලුඩු බව ඇති වෙන්නෙත් නෑ, අඩු වෙන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ, නැති වෙන්නෙත් නෑ, මොකක්වත් නෑ දැඩි නින්දෙදි. දැඩි නින්ද නිවනට හා සමානයි.
ඉදිරි සමිනා, දැඩි නින්ද ඉන්නට විඥාණය මේ බාහිර ලෝකයක් සමග සම්බන්ධ
නෑ. ඒත් නෑ, කිසිම දෙයක් නෑ. දැඩි නින්දෙදි විඥාණය කියන එක වර්තමාන මොහොතේ ඒ මොහොතේදී ඇති වෙන වේගයක්. එහෙම වේගයක් දැඩි නින්දෙදි ඇති වෙන්නේ නෑ.
එදිරි ස්වාමීන් වහන්සේ, මේ යම් පුද්ගලෙක් දැඩි නින්දේ සිටින විට මේ මිය ගියොත් මේ එම පුද්ගලයා ඊළඟ ජාතියට
දැඩි නින්දේදී මිය යන්නේ නැහැ. මිය යන මොහොතේම ඒ දැඩි නින්දෙන් අවදි වෙලා තමයි මිය යන්නේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. අපිට නිකන් පේන්න පුළුවන් ඒ මිනිහා දැඩි නින්දක් තිබුණා, දැඩි නින්දෙන්ම මිය ගියා කියලා අපිට හිතුවට ඒ පුද්ගලයා ඒ දැඩි නින්දෙන් මොහොතකට අවදි වෙලා අර මනෝමය කාය ක්‍රියාත්මක වෙලා තමයි මිය පරලෝ යන්නේ.
එහෙමයි
සරණ. අපිට පේන්නේ නැහැ කියන්න බෑනේ. නමුත් දැඩි නින්දෙදි එහෙමනම් දැන් ඔය අපි හිටමුකෝ රෝහලකට ගියා සිහි නැතුව අසඤ්ඤ වෙලා. දැන් අර ගිහිල්ලා ICU එකට දානවා. සිහිය නැහැ. දැන් කතා කරන්නේ නැහැ. ඒ පුද්ගලයාත් මිය යනවා. එහෙනම් ඒ පුද්ගලයා දැඩි නින්ද වගේ තමයි. නමුත් ඒ පුද්ගලයාගේ අසඤ්ඤ වුණාට ඒ පුද්ගලයාගේ මනෝමය කාය මනස ක්‍රියාත්මක වෙනවා. එහෙමයි
සරණ.
ඒක දැඩි නින්ද නෙමෙයි.
අර තුන්වංශ මම හිතවතෙකුට කිව්වා බිත්තර තම්බන්න එපා, ඒක පාපයක් කියලා.
එපා. මොකද්ද?
බිත්තර තම්බන්න එපා කිව්වා. බිත්තර අර ඉස්සෙල්ලා ශාවිකව කාපු විදිහට බිත්තර පරිභෝජනය කරන්න ගන්න එපා කියලා කිව්වා. ඒ පාර කිව්වා මේ ෆාම් බිත්තර කමන්නේ නැහැ නේද කියලා.
ඔව්, ඉතින් එහෙම මිනිස්සු හිතනවා කියනවා.
ඒවයි.
දැන් ඇත්ත වශයෙන්ම දැන් අද බොහෝ දෙනෙක් කල්පනා කරනවා හිතනවා නවීන විද්‍යාවෙත් මේ පාම්බිත්තරවල ජීවයක් නැහැ, ඒකින්ද පාම්බිත්තර කැඩුවට කමක් නැහැ, කෑවට කමක් නැහැ, කේක් හදන්න ගත්තට කමක් නැහැ කියලා. එහෙම ජීවයක් නැත්නම් ওই බිත්තරේ තියන්න බෑ කුණු වෙන්න ඕන, ගඳ ගහන්න ඕන, උපසංහරති වෙන්න ඕන. ඔගේ ජීවයක් යම් ආකාරයකට තියෙනවා. හැබැයි අපි 100% කියන්න බෑ. ඔය පාම් බිත්තරේ මැෂින් එකකට හරි කිකිලියකට හරි කියලා රක්කමල පැටියෙක් නොවෙන්න පුළුවන්. නමුත් ජීවයක් තියෙනවා, අවිඥානික.
එහෙම
ඒක නිසා ජීවයක් නැත්නම් ඔය බිත්තරේ තැම්බුවාම අර වගේ වෙන්නේ. එහෙම නැත්නම් ඔය බිත්තරේ නිකන් තියෙන්න බෑ. එකපාරට ඔය බිත්තරේ ඒ ජීවි ශක්තිය නැති වුණා නම්, ඒ අවිඥානික ශක්තිය නැති වුණා නම් බිත්තරේ දවසකින් දෙකකින් කුණු වෙලා ගන්න ගහන්න යනවා.
එහෙම වැටෙනවා ස්වාමීන් වහන්සේ. මේ තව ප්‍රශ්නයක් ස්වභාවයෙන් තියෙනවා. අරියතුන්හි භාවය කියලා කියන්නේ මොකද්ද කියලා?
අරියතුන්හි භාවය කියන්නේ ඇත්ත වශයෙන්ම කිසිම හොඳක් හෝ නරකක් හෝ සිටවිල්ලක් හෝ නෑ. අරිය තුන්හි භාවය. අරිය කියන්නේ මේ රිය අර චේතනාව මොනකත් අරිය පරිදේශන අනරිය පරිදේශන යහපත් අයහපත් මොකවත්ම වැඩි නොකරන පුද්ගලයා දැන් අපිට නිමිත්තක් එන්නේ නැහැ චේතනාවක් එන්නේ නැහැ යහපත් හෝ අයහපත් හෝ මොකක්වත් නැහැ අරිය තුන්හි භාවයෙන් ඉන්නවා උපේක්ඛාසිත පූර්ණ ඒක උපේක්ඛා කියන්නේ සංකාර උපේක්ඛා නෙමෙයි එතන තියෙන්නේ යම් ආකාරයක උපේක්ඛාසිතක් තියෙනවා නමුත් ඒක සංකාර උපේක්ඛා ඥානෙ නෙමෙයි සංකාර උපේක්ඛා තත්වෙ නෙමෙයි
උපාදාන කරගෙන නැහැ කිසි දෙයක් නේ ස්වාමීන් වහන්සේ උපාදාන තත්වෙ
උපාදානයක් නැහැ තණ්හාවක් නැහැ ප්‍රිය දෙයට ඇලීමක් නැහැ රාගයක් නැහැ දේශයක් නැහැ මෝහයක් නැතුව කාලය ගත කරනවා නම් ඒ වෙලාව අරිය තුන්හි භාවය
එහෙමයි ස්වාමීන් වහන්සේ එතන උනා වහන්සේට දීර්ඝාස ලැබියෝ
අවසරයි ස්වාමීන් වහන්සේ ඔය සම්මදනාටම සුවපත් වේවා ස්වාමීන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ සත්වයක් උපදිනකොට කොයි අවස්ථාවේදීද ගති කියන ස්වභාවය ඇති වෙන්නේ කියන එක දැනගන්න කැමැති
පටිච්ච සමුප්පාද විග්‍රහය තියෙන්නේ මහත්යෝ සත්වයක් උපදිනකොට තියෙන එකක් නෙමෙයි ඉපදුනාට පස්සේ සත්වයාගේ පැවැත්මට එහෙම නැත්නම් සම්භවಂತಿ මේ සමුදය බිහි වෙන්නට හේතු වන කරුණු කාරණා නමයක් විග්‍රහ කිරීම. ගතියක් හෝ උපතක් හෝ නැහැ උතන. උතන තියෙන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන කියන නමය මේ නමය හිතක ක්‍රියාත්මක වුණොත් 10 වෙනි පියවර ඌ සම්භවಂತಿ බව සකස් වෙනවා ඔන්නය සමුදය බිහි වෙන බව සකස් වෙන කර්ම බීජ සකස් වෙන ක්‍රියාවලිය විග්‍රහ කිරීමයි පටිච්ච සමුප්පාද විග්‍රහය ඒ මිසක් මේකේ ඔය උපතක් පිළිබඳව හෝ ගති පිළිබඳව නෙමෙයි තියෙන්නේ බව. බව කියන්නේ කර්ම බීජ. කර්ම බීජ නිසා ඒ පුද්ගලයා තුළ ගතියක් පිහිටනවා. ඒ ගති මනෝමය කාය තුළ මුල් බැහැ ගැනීම නිසා ඒවා අර බව ගති බවට පත් වෙනවා. රාග ගතිය, ප්‍රිය දේට ඇලෙන ගතිය රාග බව රාග ගතිය. තරහ යන ගතිය, ද්වේෂ ගතිය දෙවෙනි වේසෙන් ඒ වගේම මෝහ ගතිය, මාන ගතිය ඔතියෙන්නේ. නොදන්නා ගතිය ඔකෝම ගති හදෙන්නේ ඔන්නේ සමුදය බිහි වීම සම්භවන් නිසා. සමුදය බිහි වෙන්නේ නැහැ ඉබේ. අවස්ථා නමයක් ආදී නව අවස්ථාවක් පසු කරන්න ඕන හිතක සමුදය බිහි වෙන්න පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්න උත්සාහ කළේ මෙන්න මේ අවස්ථා නමයක් තියෙනවා ඒ අවස්ථා නමේම ක්‍රියාත්මක වීමෙන් පසුව තමයි උපාදාන පත්‍යය බව සමුදේ බිහි වෙන්නේ ඒ අවස්ථා නමය කොතනින් පටන් ගන්නවද කොහොම වෙනවද කියන එක දැන් ඒ වගේම මේ අවස්ථා නමය කියලා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ ඊට පස්සේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහ කළා මේ ඕනෑම අර මුල් අවස්ථා නමයක් තුල අපිට එකක් නිරෝධ කරන්න පුළුවන් නම් රෝධ ගැහිම නවත්තන්න පුළුවන් නම් අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ සංකාර නිරෝධෝ භව නිරෝධෝ විඥාන නිරෝධෝ භව නිරෝධෝ නාම රූප නිරෝධෝ භව නිරෝධෝ සලායතන නිරෝධෝ භව නිරෝධෝ පස නිරෝධෝ භව නිරෝධෝ වේදනා නිරෝධෝ භව නිරෝධෝ තණ්හා නිරෝධෝ භව නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ නිබ්බාන මේක තමයි විග්‍රහ කරේ දැන් මේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුවෝ හොයාගත්ත දේ විග්‍රහ කරපු දේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විස්තර කරපු දේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය හැම සූත්‍රයකම හැම ධර්ම දේශනාවකම කොටසක් හරි තියෙනවා. දැන් ඔය සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙනවා රූප නිරෝධෝ සමුදය නිරෝධෝ වේදනා නිරෝධෝ ඔය තියෙන නිරෝධෝ. එතකොට අර තියෙන්නේ නාම රූප. අර වේදනා අර පස්ස ඔය ඔක්කොම තියෙනවා. ඔය කොටසක් නැති සූත්‍රයක් නැහැ. ඔය පටිච්ච සමුප්පාද විග්‍රහය කරලා ඕකේ පොඩි පොඩි කොටස් අරගෙන තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කරපු සියලු සූත්‍රවල තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි අද බුද්ධ ආගමේ, අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ, බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ හෝ විශ්වවිද්‍යාලයේ හෝ මහා පිරිවෙන් වල මේකෙන් උගන්වන්නේ මේ ගමන සකස් වෙන බව, සකස් වෙන අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පමණයි. මොකෝ විසුද්ධි මාර්ගයේ කිව්වේ ඒක විතරයි. විසුද්ධි මාර්ගයේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය ගැන වචනයක්වත් දන්නේ නැහැ, කිව්වෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒ නිසා විසුද්ධි මාර්ගයේ තියෙන අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පමණයි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ, මහා පිරිවෙන් වල, ඉස්කෝල වල, පාසල් වල, විශ්වවිද්‍යාල වල, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ ඔක්කොම කියන්නේ, උගන්වන්නේ, ඉගෙන ගන්න, උපාධි ගන්න එච්චරයි. කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පිළිබඳව ඒගොල්ලෝ දන්නේ නැහැ, අහලත් නැහැ, තේරුම් ගත්තෙත් නැහැ, මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් විභංග ප්‍රකරණේ මහා වග්ග පාළියේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා වරක් ආනන්ද හාමුදුරුවන්ට, ආනන්ද හාමුදුරුවෝ කිව්වා සෝතාපන්න ඵලයට පත් වෙලා ධර්ම භාණ්ඩාගාරික දැන් සෝතාපන්න ඵලයට පත් වෙලා දැන් ආනන්ද හාමුදුරුවෝ සමුදේ නිරෝධ කරන්න දන්නවා, පටිච්චසමුප්පාද ධර්මය දන්නවා. බුදුහාමුදුරුවන්ට වරක් කිව්වා භාග්‍යවතුන් වහන්සේ මන් දැන් හොඳට පටිච්චසමුප්පාද ධර්මය දන්නවා කිව්වා. මහානිදාන සූත්‍රයේ තියෙන්නේ මුලදීම භාග්‍යවතුන් වහන්සේ මට දැන් හොඳට පටිච්චසමුප්පාද ධර්මය තේරෙනවා, මන් දැන් පටිච්චසමුප්පාද ධර්මය දන්නවා කිව්වා. බුදුහාමුදුරුවෝ ටිකක් සැරට කතා කරලා කිව්වා මා හේවං ආනන්ද අවච, මේ අව කැපෙන වචන කතා කරන්න එපා ආනන්ද, ඕකෙන් මිදී නිදා, මා කියන්නේ මිදී නිදහස් වෙන්න, මා හේවං ආනන්ද අවච, අව කැපෙන වචන, වැරදි වචන කතා කරන්න එපා. ඔබ මොනවද දන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය? පටිච්ච සමුප්පාද ධර්මය ඔබ මෙන්න මේ පොඩ්ඩක් විතරයි දන්නේ. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මහා සාගරයක් වගේ දෙයක් කියලා මහා නිදාන සූත්‍රය දේශනා කළා. ඉතින් ඒක නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන එක ඕනම තැනකට ඕනම කෙනෙකුට මේ ලෝකේ සිදුවෙන සියලු කාර්යයන්ට විග්‍රහ කරන්න පුළුවන්, හොඳට පැත්තටත් නරක පැත්තටත් නිවනටත් පැවැත්මටත් ඕනම දෙයකට. ඔතන නැති දෙයක්, පටිච්චසමුප්පාද ධර්මයේ නැති දෙයක් බුද්ධ දේශනාවෙත් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන හැම දෙයක්ම පටිච්චසමුප්පාද ධර්මයට අදාළයි. ඒක නිසා පටිච්චසමුප්පාද ධර්මයේ කියන්නේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ හොයාගන්නා සියලු ධර්මය පටිච්චසමුප්පාද ධර්මය. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා නම් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, සෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. ඒ පුද්ගලයා නිවන් දකින මාර්ගය දකිනවා. එතකොට නිවන් දකින මාර්ගය දන්නවා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ ඔය විසුද්ධි මාර්ගය හරි රේණුකානි හාමුදුරුවෝ ලිව්ව පටිච්ච සමුප්පාද විවරණය තියෙන එක නෙමෙයි. ඒක තියෙන්නේ එක කොටසක්, එක පැත්තක් විතරයි, බැරදි පැත්ත විතරයි. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ ත්‍රිපරිවර්තයම, අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය හැටියටත්, අවිද්‍යා මූල නිරෝධය අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදය හැටියටත්, වඩාත් වැදගත්ම ලෙස කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය මේ රාගමුල දේශමුල මෝහමුල උදුරා දමන මාර්ගය හැටියටත් නිවැරදිව තේරුම් ගත්තොත්, ඒ අනුව අනුගමනය කළොත් අනුගමනීය ප්‍රතිපදාව, ඒ පුද්ගලයා නිවන් දකිනවා. සෝමන් පස්සති වෙනවා. හොඳයි එහෙනම්.